SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් දැන් අපි ආරම්භ කරමු ලෝවටා විශේෂාංගය. ලෝකයේ තත්විති පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ මේ විශේෂාංගයට ඉතාමත්ම කැමැත්තෙන් සම්බන්ධ වෙනවා කියලා අපි හොඳින්ම දන්නවා. දැන් SBS සිංහල ගුවන්විදුලිය පසුගිය කාලවකවානුවේදී සිංහල අලුත් අවුරුදු උත්සවවලදී ගුවන්විදුලියක් විදිහට ප්‍රජාව හමුවන්නට ගියා. ඒ හැම අවස්ථාවකදීම අපි වෙනුවෙන් අදහස් දක්වන්නට ඉදිරිපත් වුණු අය අතරින් ප්‍රධාන වශයෙන් කතාබහ කරපු වැඩසටහන් කීපයක් තිබුණා. ඒ වැඩසටහන් අතරින් එක් වැඩසටහනක් තමයි මේ ලෝ වටා විශේෂාංගයත්. ඉතින් ඒ නිසා හැම සතියකම ලෝකයේ තත්විති අරගෙන අපත් සමග සම්බන්ධ වෙන FB මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාටත් අපි එහි ගෞරවයෙන් කොටසක් පළ කරන්නට කැමැති. ඔහු සියලුම තත්විති ඔබට සමීප කරමින් මේ විශේෂාංගයට හැම සතියකම සම්බන්ධ වෙන. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් මතක් කරමින් අමල් ඔබට ආයුබෝවන් කිරීමින් අද වැඩසටහන අපි එහෙමනම් ආරම්භ කරන්න සූදානම්.
ආයුබෝවන්, බොහොම ස්තුතියි දිලුක්ෂි. ඒ වගේම අපේ සියලුම අසන්නන්ට සුබ අලුත් අවුරුද්දකුත් ප්‍රාර්ථනා කරන්න කැමැතියි.
හොඳයි අමල්, බොහොම ස්තුතියි. එහෙමනම් සමස්ත ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් ඔබටත් සුබ ප්‍රාර්ථනා ගෙනෙනවා. ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සාමේ සතුට සම්පත සැපිරි සුබම සුබ නව වසරක් වේවා කියලා. එහෙමනම් අපි කතාව ආරම්භ කරමු. දැන් පසුගිය සතියේදී අපි මූලික කාරණාව බවට පත් කරගත්තේ පසුගිය සතියේදී විශාල ආන්දෝලනයකට තුඩු දුන්න පැනමා පේපර්ස් පිළිබඳව. පැනමා පේපර්ස් කියලා ඇයි මේ සිදුවීම හඳුන්වන්න ලැබුවේ? එතකොට මොකද්ද මේ මොසෙක් ෆොන්සේකා කියන ආයතනය? මේ ආයතනයෙන් කොහොමද මේ තොරතුරු හෙළිදරව් කරගත්තේ කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කළා. අන්තර්ජාලයෙන් වංචනිකව ලබාගත් තොරතුරු හරහා මේවා ලෝකයට හෙළි වුණා කියන කාරණාවත් අපි කතා බහ කළා. දැන් මේ සතියේ වෙද්දී අපිට වාර්තා වෙනවා මේ සිදුවීමට මූලික වුණ මොසෙක් ෆොන්සේකා ආයතනයට පැනමා පොලිසිය කඩාපැන්න කියලා මේකේ අභ්‍යන්තරික තොරතුරු විමර්ශනයේ සඳහා. අමල්, වැඩිදුර තොරතුරු විස්තර දැනගන්නට කැමැති අපි. මේ සම්බන්ධව මොනවද හෙළි වෙලා තියෙන කරුණු? ඇයි පැනමා පොලිසිය මේ වගේ පියවරක් අරගත්තේ හදිසියෙම? මේ වටා ගෙතුණු කතන්දර කොයි විදිහෙන්ද ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කරලා තියෙන්නේ?
අතරම මේ මොසෙක් ෆොන්සේකා කියන නීතිඥ සමාගම ඔවුන්ගේ තියෙන ලිපිලේඛන සොයා බැලීම සඳහා තමයි පැනමාවේ ඒ බලධාරීන් මේ ආයතනයට ඇතුල් වෙලා සෝදිසි කිරීමක් කරලා තියෙන්නේ. ඒ සෝදිසි කිරීමෙන් අනතුරුව ඒ අදාළ යම්කිසි ලියකියවිලි සෑහෙන ප්‍රමාණයක් බලධාරීන් අත්අඩංගුවට ගත්තයි කියලත් වාර්තා වෙලා තියෙනවා. මොකද දැනට මේ පැනමා පේපර්ස් වලින් හෙළිදරව් වෙච්ච කාරණා අනුව මතුවෙච්ච ප්‍රධානම චෝදනාවක් තමයි පහුගිය අවුරුදු 40ක කාලය ඇතුළතදී මොසෙක් ෆොන්සේකා සමාගම විසින් නීති විරෝධී ලෙස විදේශීය සමාගම් එහෙම නැත්නම් විදේශීය පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ බදු මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කළයි කියන චෝදනාව. ඉතින් කිසියම් විදියක නීති විරෝධී කටයුත්තක් සිද්ධ වුණාද කියන පරීක්ෂණය කිරීම සඳහා තමයි මේ පැනමා බලධාරීන් විසින් මේ සමාගමට ඇතුල් වෙලා ඔවුන්ගේ ඒ ලිපිලේඛන තමන්ගේ බාරයට අරගෙන තියෙන්නේ. ඒ පිළිබඳ පැනමා රජය දැන් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. මොකද මෙතෙක් කල මෙම සමාගමත් ඒ වගේම පැනමා රාජ්‍යත් බොහොම දැඩි ලෙස කියා සිටියේ තමන්ගේ රටේ කිසිම නීති විරෝධී කාරණාවක් සිද්ධ වුණේ නැතයි කියලා. නමුත් දැන් ලෝකේ හැම රටකින්ම වාගේ මතුවෙන විරෝධයත් ඒ වගේම හැම රටකින්ම ඒ රටවල් වල තියෙන පොලිසිය සහ ඒකම ඒ බදු බලධාරීන් විසින් මේ වෙනකොට පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. තමන්ගේ රටට අදාළව මේ පැනමා රට කේන්ද්‍ර කරගෙන යම් කිසි විදිහක බදු වංචාවක් සිද්ධ වුණාද කියලා. ඉතින් මේ තුලින් පැනමා රාජ්‍යයටත් ඔවුන්ගේ කීර්ති නාමයටත් ලොකු කැළලක් ඇති වෙච්ච නිසා යම් ප්‍රමාණයකට තමන්ට ආපු කැළල මකා ගැනීමට තමයි පැනමා බලධාරීන් දැන් ඉදිරිපත් වෙලා ඔවුන් ස්වේච්ඡාවෙන් තමන්ගේ රටේ තමන්ම මේ විදිහට පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ.
අමල්, එතකොට මේ වෙනකොට වාර්තා වෙනවද මේ කඩාපැනලා මේ ලබාගත් තොරතුරු වලින් කුමක් හෝ තොරතුරු හෙළිවිලා තියෙනවද මේ මකින්?
දිලුක්ෂි, මේ වෙනකොට මේ මෙහෙයුමෙන් ලබාගත්තු ඒ ලියකියවිලි වලින් හෙළිවන කාරණා සම්බන්ධයෙන් පැනමා රාජ්‍ය නම් තාම කිසි දෙයක් ප්‍රකාශයට පත් කළා නැහැ. නමුත් මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් තමන්ට ලැබිච්ච ඒ කරුණු විශ්ලේෂණය කරමින් ඉන්නවා. ඇතරම මේ හෙළිදරව් කරපු ලිපිලේඛන වලින් ඉතාමත්ම අල්පයක් විතරයි මේ වෙනකොට සම්පූර්ණයෙන් මහජනතාවට දැනගන්න හැකි වෙලා තියෙන්නේ. මං හිතන්නේ සෑහෙන කාලයක් යන්න පුළුවන් අනිකුත් ජනමාධ්‍යයට මේ කරුණු, මේ නම් සඳහන් පුද්ගලයන් සහ ඔවුන් කරපු ක්‍රියාවන් සම්බන්ධයෙන් ඒ දීර්ඝ විශ්ලේෂණයක් කරන්න. නමුත් පැනමා රාජ්‍ය නම් ලබාගත් ලිපිලේඛන සම්බන්ධයෙන් තවමත් ප්‍රකාශයක් කළා නැහැ.
එතකොට අමල් දැන් අපිට මේ ශ්‍රී ලංකාවෙත් යම් යම් පුද්ගලින්ගේ තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා කියලා වාර්තා වුණා පසුගිය සතියේදී ඔය පැනමා පේපර්ස් හරහා. මොකක්ද ඇත්තටම මේකේ තත්වය?
මෙතන දිල්දුක්ෂි ප්‍රශ්න වෙලා තියෙන මීට කලින් කියන්නේ වසර 2013 දී මේ විදිහම හෙළිදරවක් සිද්ධ වුණා ඉන්ටර්නැෂනල් කෝලිෂන් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් ICIJ කියන ඒ සංවිධානයේ විසින් මෙවැනිම හෙළිදරවක් කරා විදේශ රටවල සමාගම් පිහිටවල බදු පැහැරහැරීම සම්බන්ධයෙන්. ඉතින් ඒ අවස්ථාවේදී නම් සඳහන් වුණා ශ්‍රී ලාංකිකයන් 42කගේ විතර. නමුත් මේ පැනමා පේපර්ස් ආශ්‍රිතව නම් තවමත් ශ්‍රී ලාංකීය පුද්ගලයන් සම්බන්ධයෙන් ඒ විදිහට නම් සඳහන් වෙලා නැහැ. සමහර මාධ්‍යවල පොඩි පටලවිල්ලක් සිද්ධ වෙලා තියෙනවා. මේ 2013 ප්‍රකාශ වෙච්ච නම් අලුතෙන් ආපු පැනමා පේපර්ස් වල සඳහන් උනායි කියලා යම්කිසි විදිහට සාවද්‍ය ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා. නමුත් මේ පැනමා පේපර් සම්බන්ධයෙන් අලුතෙන් කරපු හෙළිදරව්වේ දැනට අපිට දැනගන්න තියෙන විදිහට නම් ශ්‍රී ලංකාවට සම්බන්ධ සමාගම් තුනක් සහ ඒ සමාගම් වල කොටස් හිමියන් 22 සිටිනවායි කියන ඒ මූලික කාරණා විතරයි දැනට හෙළිදරව් වෙලා තියෙන්නේ. නම් වශයෙන් මේ කවුද කියන එක තාම හෙළිදරව් වෙලා නැහැ. ඇත්තටම ශ්‍රී ලංකාවේ මහ බැංකුවත් ප්‍රකාශයට පත් කරා ඔවුනුත් උනන්දුවෙන් ඉන්නවයි කියලා දැනගන්නට කවුද මේ පුද්ගලයන් කියලා. නමුත් ඒ පිළිබඳ තොරතුරක් තාම කිසිම කෙනෙක් අනාවරණය කළ නැහැ. මොකද මේ පැනමා පේපර්ස් කියන මිලියන 11කට අධික ඒ ලියකියවිලි සංඛ්‍යාව සියල්ලම විශ්ලේෂණය කිරීමට කිසිවෙකුට හැකියාවක් ලැබිලා නැහැ.
ඒ කියන්නේ දැන් අමල් ඔය මාධ්‍ය මගින් සඳහන් කරන යම් යම් පුද්ගලයන්ගේ නම් මේ සිදුවීමට කිසිසේත්ම අදාළ නැහැ කියන කාරණාවනේ.
ඔව්, අතරම දිල්දුක්ෂි ලංකාවෙත් යම් කිසි සිද්ධියක් වුණා. අමරපාල කියලා පුද්ගලෙක් පාටලි චම්පක අමතිවරයාගේ උපදේශකයෙක් හැටියට කටයුතු කරන මීට කලින් විදුලිබල මණ්ඩලයේ සභාපති හැටියට කටයුතු කරපු අමරපාල කියන පුද්ගලයා ඔහු ඇත්තට තමන්ගේ තනතුරෙන් දැන් ඉල්ලා අසුනා. මොකද ඔහුගේ නමත් මෙහි සඳහන් වෙනවායි කියලා. නමුත් ඒකත් සාවද්‍ය කාරණාවක්. මොකද ඔහුගේ නම සඳහන් වෙන්නේ ඇත්තටම මේ පැනමා පේපර්ස් වල නෙමෙයි, 2013 ප්‍රකාශයට පත් වෙච්ච ඒ ලියකියවිල තමයි ඔහුගේ නම තිබුණේ.
ඒ කියන්නේ අර ICIJ කියන ලියවිලනේ.
ICIJ 2013 හෙළිදරව්වේ ඔහුගේ නම සඳහන් වුණා. ඒ අවස්ථාවේදී ඔහු සිංගප්පූරුවේ සමාගමක් පිටවල ඔෆ්ෂෝ account එකක් ඇති කරයි කියලා. නමුත් මේ පැනමා පේපර්ස් වල ඔහුගේ නම සඳහන් වෙලා නැහැ.
සිරියාව පිළිබඳව මීළඟට අවධානය යොමු කරමු. සිරියාව පිළිබඳව දීර්ඝ වශයෙන් අපි කතා බහ කරපු නිසා ඔබට හොඳ අවබෝධයක් ඇති සිරියාවේ අභ්‍යන්තරික දේශපාලනික තත්ත්වය පිළිබඳව කියලා අපි විශ්වාස කරනවා. අපි දිගින් දිගටම කතා බහ කළා සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කරන්නට බටහිර බලවතුන්ගේ පෙළගැසීම, බටහිර බලවතුන්ගේ පෙළගැසීමට විරුද්ධව සිරියානු ජනාධිපතිවරයාට සහයෝගය පළ කරමින් රුසියාව දක්වපු සහයෝගය පිළිබඳවත් අපි කතා බහ කළා. ඒ වගේම බෂාර් අල් අසාද්ට විරුද්ධව ක්‍රියා කරන විරුද්ධ පක්ෂ පිළිබඳව කතා බහ කළා. මේ විරුද්ධ පක්ෂවලට කැරලිකාර කණ්ඩායමුත් අයිති වෙනවා කියලා අපි සඳහන් කළා. ඒ වගේම පසුගිය පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් බෂාර් අල් අසාද් බලයෙන් පහ කිරීමට බටහිර බලවතුන් බලාගෙන හිටියා. මොකද ඔහු ඡන්දයෙන් පරාද වෙයි කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කළේ. නමුත් හැමෝම විමිතියට පත් කරමින් බෂාර් අල් අසාද් පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා. ඊට පස්සේ මහමැතිවරණයකුත් පැවැත්වුණා. දැන් මේ වගේ කරුණු ගණනාවක් කාලයක් තිස්සේ අපි කතා බහ කරමින් ඉන්නේ. මං ඒ කරුණු යාවත් කාලීන කළා ඔබේ මතකය අලුත් කරන්නත් එක්ක. දැන් සිරියාවේ ඇති වෙලා තියෙන මේ දේශපාලනික වියවුල පිළිබඳව පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ඇමරිකාව, රුසියාව, එතකොට යුරෝපා සංගමය ඇතුළු රටවල් 17ක් මූලික වෙලා සාකච්ඡා ආරම්භ කළා වියානා නුවරදී. නමුත් මේවා දිගින් දිගටම ඇදී ඇදී යන සාකච්ඡා බවට පත් වුණා. අමල් මේ සතියේ වෙද්දී අපිට වාර්තා වෙනවා බදාදා මේ සාකච්ඡාවලට ටිකක් සාර්ථක විසඳුමක් ලැබේවි කියන ප්‍රයත්නයක් ආරම්භ වුණා කියලා ජිනීවාවලදී. මා කැමැති මේ අලුතෙන් ආරම්භ වුණු ප්‍රයත්නයේ පිළිබඳව අලුත් තොරතුරු දැනගන්න.
දිල්ලුක්ෂි, මේ අවස්ථාවේදී මීට කලින්ට වඩා ඇත්තටම බලාපොරොත්තු වැඩි කරගන්න පුළුවන් සාකච්ඡාවක් හැටියට තමයි මේක හඳුන්වලා දෙන්න පුළුවන්. මේ ජිනීවා සාකච්ඡාව ආරම්භ වෙන්නේ පෙබරවාරි මාසේ අවසානයේදී ඇති කරගත්ත සටන් විරාමයේ ප්‍රතිඵලයක් හැටියටයි. මෙතන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතය හැටියට කටයුතු කරන ස්ටෙෆාන් ඩි මිස්චුරා මේ වෙනකොට සිරියාවේ බලධාරීනුත් සිරියාවේ ජනාධිපතිට විරුද්ධව කටයුතු කරන අනෙකුත් පාර්ශ්වයත් එකතු කරගෙන මේ සාකච්ඡාව දැන් ආරම්භ කළා තියෙනවා. ඉතින් මේකේ වැදගත්ම කාරණාව හැටියට සලකන්නේ බෂාර් අල් අසාද් ජනාධිපතිවරයාට කොයි කුවාගේ භූමිකාවක් ඉදිරියේදී සිරියාවේ ලබා ගන්නට පුළුවන්ද කියන කාරණාව පිළිබඳ යම්කිසි එකඟතාවයකට පැමිණෙන්න. මේ වෙනකොට සිරියාවේ 270,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා. යුද්ධයේ 2011 ඇති වුණාට පස්සේ ඒ එකම රටේ ජනතාවගෙන් කාලකටත් වඩා වැඩි පිරිසක් මේ වෙනකොට අනෙකුත් රටවල්වලට සරණාගතයන් හැටියට ජීවත් වෙන නිසා මේ ප්‍රශ්නය තවත් විශේෂ අවධානයට යොමු වෙච්ච කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මිලියන ගානක සිරියන් ජනතාවක් සරණාගතයන් හැටියට මේ වෙනකොට යුරෝපයට ඇතුල් වෙලා තියෙනවා. මේ සාකච්ඡා ආරම්භ වීමත් සමගම අපි දුටුවා සිරියාවේ ඇතුලේ සටන් විරාමයක් තියෙන අතරතුරේදීත් සටන් ඇතිවන අවස්ථා වාර්තා වුණා. ඒ එක්කම බෂාල් අසාද් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවා මේ සතියේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණය ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්න එකක් නෙමෙයි, ඒක ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක් වෙලා තියෙනවා. නමුත් ඔහු උත්සාහ කරනවා තමන්ගේ බාත් පක්ෂයට තවමත් ජනතාවගේ බහුතර සහය තියෙනවා කියලා ප්‍රදර්ශනය කිරීමට, ඒකත් එක්තරා විදියකට තමන්ට තියෙන මහජන ප්‍රසාදය ප්‍රදර්ශනය කිරීමේ කටයුත්තක් හැටියට මේ අවස්ථාවේ හඳුන්වලා දීලා තියෙනවා. නමුත් එක්තරා විදියකට සුබදායී කටයුත්තක් වෙන්නේ අවුරුදු 5කට අධික කාලයකට පස්සේ සාමය ඇති කිරීමේ සම්බන්ධයෙන් ගත්ත ප්‍රධාන වැදගත් පියවරක්.
සිරියාව ගැන කතා කළාට පස්සේ මැද පෙරදිගින් අපි යමු දකුණු ඇමරිකාවට, ලතින් ඇමරිකානු ප්‍රදේශයට. අපි අවධානයට ලක් කරන්නේ බ්‍රසීලය පිළිබඳවයි. බ්‍රසීලය පිළිබඳව විශාල අවධානයක් පසුගිය කාලවකවානුව තුළදී සමස්ත ලෝකයේම ඇති වුණා බ්‍රසීලයේ සිදුවුණු ආර්ථික වර්ධනයත් එක්ක. නමුත් මේ දවස්වල බ්‍රසීලය පිළිබඳව වැඩිමනත් තොරතුරු කතා බහ කරන්නේ සිකා වෛරසය ආශ්‍රිත කරගෙන. සිකා වෛරසය වඩාත්ම ප්‍රචලිත ප්‍රදේශවලින් එකක් තමයි බ්‍රසීලය කියලා කියන්නේ. එයල්ල පළල්ලේ අපිට වාර්තා වෙනවා දේශපාලනික විපර්යාසයක සිදුවෙන්නට යනවා කියලා බ්‍රසීලයේ. බ්‍රසීලයේ ජනාධිපතිවරියක් ඇය ඩෙල්මා රොසෙෆ්. ඇය තමයි බ්‍රසීලයේ ආර්ථිකය වඩාත්ම ඉහළට නංවන්නට සමත් වුණු ජනාධිපතිවරිය විදිහට පැසසුම් ලත් තැනැත්තිය පසුගිය කාල වකවානුවේදී. නමුත් අමල් අපිට වාර්තා වෙනවා ඇයගේ යම් යම් ක්‍රියාකලාපයන් හරහා, ඇය අතිශෝක්තියෙන් කටයුතු කර ඇතැම් සිදුවීම් හරහා ඇය රටේ ආර්ථිකය තිබුණාටත් වඩා උත්සන්නව පෙන්වන්නට උත්සාහ කළාය කියන මේ චෝදනාව. ඒ චෝදනාව හරහා ඇයට දෝෂාභියෝගයක් ගැනලා ඇය බලයෙන් පහ කිරීමේ තැතක් පිළිබඳවත් අපිට වාර්තා වෙනවා. අපිට පුළුවන් මේ ඒකට පදනම් වුණු තත්විත්ති මේ වටා ගෙතුණු තොරතුරු හෙළිදරව් කරනවා.
දිලුක්ෂි, ඩිල්මා රූසෙෆ් කියන ජනාධිපතිනිය ඇත්තටම බ්‍රසීලය අද නැගී එන ආර්ථික බලවතුන්ගේ තවත් රටක් බවට පත් වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම මේ බ්‍රික්ස් කියලා, බ්‍රික්ස් කියන රාජ්‍යයන් වල අලුත් ආර්ථික ප්‍රවණතාවයක් ඇති වෙලා එවැනි පුනර්ජීවයක් ඇති වෙච්ච රටක් හැටියට, ඒ ප්‍රධාන රටක් හැටියට බ්‍රසීලිය හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ජනාධිපතිවරියට තියෙන ප්‍රධානම චෝදනාව තමයි රට ආර්ථික වශයෙන් අවපාතයකට ලක්වෙච්ච අවස්ථාවකදී ඇය රටේ ආර්ථික දත්ත වෙනස් කරලා ඒවා විකෘති කරලා තියෙනවට වඩා තත්වය වඩා හොඳයි කියලා නිරූපණය කිරීම සඳහා සාවද්‍ය තොරතුරු ලබා දීම කියන චෝදනාව තමයි ඇයට මුලින්ම එළවලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී රටේ සෙනෙට් මණ්ඩලය දැන් ඡන්දේ දීමට දීලා තීන්දුව කරන නියමිතයි ඇය සම්බන්ධයෙන් දෝෂාභියෝගයක් අවශ්‍යද නැද්ද කියන කාරණාව. ඉතින් සෙනෙට් සභාවේ ඇයට සහයෝගය දක්වමින් සිටපු ඇයගේ සභාග ආණ්ඩුවේ සමහර සාමාජිකින් මේ වෙනකොට ඇයව අතහැරලා ගොසින් ඇයට විරුද්ධව ඡන්දය ලබා දීමට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ විදියට දැනට තියෙන ප්‍රවණතාවය බලපුවාම ඇය ඇත්තටම මේ දෝෂාභියෝගයට ලක්වන බවක් තියෙනවා. ඇයට විරුද්ධව ඒ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගන්නට පුළුවන් වුණොත් විපක්ෂයට ඇය සම්බන්ධයෙන් ඒ දෝෂාභියෝගයේ පරීක්ෂණය දින 180ක් එහෙම නැත්නම් මාස 6ක් ඇතුළතදී අවසන් කරන්නට නියමිතයි. ඉතින් මේකේ අපිට දැන් පෙනී යන විදියට මේ ලබන සති අන්තයේ වෙනකොට ඇයගේ දේශපාලන අනාගතය පිළිබඳ තීරණාත්මක ඡන්දයක් ඒ රටේ සෙනෙට් සභාවේ පවතින්නට නියමිතයි. ඒ අනුව බොහෝ දුරට ඇයට තනතුරෙන් ඉවත් වන්නට සිද්ධ වෙයි.
අමල්, ඒ වගේම දැන් රටක මේ වගේ ලොකු දේශපාලන පෙරලියක් සිදු වෙනකොට මේ රටේ පැවැත්වන්නට නියමිත ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙන සිදුවීම් වලටත් මේක බලපානවා. දැන් බ්‍රසීලයේ තමයි තව මාස කිහිපයකින් ඔලිම්පික් ක්‍රීඩාවලට පවත්වන්නට නියමිත. දැන් අපිට මතකයි මීට කලිනුත් මේ ලෝක පාපන්දු කුසලානයේ පැවැත්වෙන අතරතුරේදී අර්ජන්ටිනාවේ ඇති වුණු තත්ත්වය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා. දැන් ඒ අනුකූලව බලනකොට මේ ඇතිවෙන්නට යන දේශපාලනික පෙරලිය මේ ඔලිම්පික් ක්‍රීඩාවලට කොයි ආකාරයකින් බලපාවිද නිකන් අපි දල වශයෙන් සඳහනක් කළා.
ඔව් දිල්ලුක්ෂි, ඇත්තටම මේ ඔලිම්පික් ක්‍රීඩාවට සෑහෙන බලපෑමක් වෙන්න පුළුවන් යම් කිසි විදිහකට දේශපාලන අස්ථාවරභාවයක් තිබුණත් බ්‍රසීලයේ. මේ වෙනකොටත් අපි දන්නවා සමහර ඒ ක්‍රීඩාංගන නිමා කරලා නැහැයි කියන චෝදනාව එළවලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක තමයි මේ රටේ මෙවැනි දේශපාලන අස්ථාවරභාවයක් නිසා ඒ ක්‍රීඩාවට සම්බන්ධ විශාල යටිතල පහසුකම් සකස් කර ගැනීමේ ඒ අඩුපාඩු තවමත් ඔවුන්ට සපවරා ගන්නට බැරි වෙලා තියෙනවා. ඉතින් මේක බ්‍රසීලයට ලොකු ප්‍රශ්නයක් වන්නට පුළුවන්. ඒ එක්කම ඒකට සහභාගී වන අයටත් යම්කිසි ප්‍රශ්න මතුවෙන්න පුළුවන් තමන්ගේ ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් ලබා දීමට බ්‍රසීලයට හැකියාව තියෙයිද නැද්ද කියලා.
අපි ඊළඟට මේ ගෙවිලගිය සතියේදී සිදුවුණු වඩාත් අනුවේදනීය සිදුවීමක් වෙත අවධානය යොමු කරමු. ඔබ ජාත්‍යන්තර මාධ්‍ය මගින් දකින්නට ඇති ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී හින්දි කෝවිලක සිදුවුණු ඒ ඛේදනීය සිදුවීම, ගිනිකෙලි පුපුරා යාමෙන් 100කට අධික සංඛ්‍යාවක් මේ ගියා, 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා. මේ සිදුවීම පිළිබඳවත් විශාල කම්පණයට පත් වෙමින් ජාත්‍යන්තර මාධ්‍ය කතා බහ කළා. අපිට මේ ලැබෙන පළවෙනි අවස්ථාව මේ සම්බන්ධව විමර්ශනය කියදෙන්න අමල් අපි මේ පිළිබඳවත් ටිකක් කතා බහ කරමු.
දිලක්ෂි, මෙතන මේ උත්සවයේ තියෙන අවස්ථාවේ මේ කෝවිලේ ඇත්තටම ගිනිකෙලි සංදර්ශනයකට වඩා මේක ගිනිකෙලි තරංගයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මොකද මේ ගිනිකෙලි නිෂ්පාදකයන් එකිනෙකා අභිබවා යන්නට තමන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරන අවස්ථාවක් හැටියට මේක පාත්‍ර කරගෙන තිබුණා. නමුත් ඩිස්ත්‍රික් කලෙක්ටර්, එහෙම නැත්නම් අපි ලංකාවේ විදිහට කියනවා නම් දිසාපතිවරයා, ඔහු ප්‍රකාශ කළා තිබුණා කෝවිලේ මෙවැනි තරඟයක් පැවැත්වීම ජනතාවට ආරක්ෂාවට තර්ජනයක් වෙන්නට පුළුවන් කියලා. ඔහු ඇත්තටම මේව සංදර්ශනේ පැවැත්වීමට, මේ තරඟයේ පැවැත්වීමට අවසර නොදීමට තීන්දුව කළා තිබුණා. ඒ තිබියදී තමයි අනාරක්ෂිත විදිහට ගිනිකෙලි පරිහරණය කිරීම නිසා මේ වෙනකොට 106කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම 400කට අධික පිරිසක් තුවාල ලැබලා තියෙනවා. ඒ පිළිබඳ මේ වෙනකොට පරීක්ෂණත් ආරම්භ කරලා තියෙනවා. මේක දේශපාලනමය වශයෙන් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා අපි දැක්කා අග්‍රාමාත්‍ය මෝඩි ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී කේරළ ප්‍රාන්තයට ගමන් කරලා මේ විපතට පත්වුවන් පිළිබඳ සහන ලබා දීම සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන්ම ලබන මාසේ වෙනකොට කේරළ ප්‍රාන්තය ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීමටත් නියමිතව තියෙනවා. ඒ එක්කම දැන් උසාවිය තීන්දුවක් කළා තියෙනවා. මීට පස්සේ කිසිම ස්ථානයක ඉර බැස ගියාට පස්සේ රතිඤ්ඤපත්තු කිරීම නැත්තම් ගිනිකෙලි පාවිච්චි කිරීම තහනම් කළා. ඒ තහනම් නියෝගය දැන් කේරළ ප්‍රාන්තයේ පුරාම ක්‍රියාත්මක කළා තියෙනවා මේ ඛේදජනක සිද්ධියෙන් පස්සේ.
එහෙමනම් අපි ඔබට ස්තුතිය පළ කරනවා අමල්. බොහොම ස්තුතියි. ඔවැනි තොරතුරු තමයි අපිට මේ සතිය පුරාම විශේෂිත අවධානයට ලක්වන තොරතුරු විදිහට වාර්තා වන්නේ ලෝකයේ වටේම. ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනව ලබන සතිය සිකුරාදා හමු වෙන තෙක්. බොහොම ස්තුතියි අමල්. ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපගේ වෙබ්අඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න අපගේ වෙබ්අඩවියට sbs.com.au/sinhalese.